දින කීපයක් එක දිගට නේවාසිකව සමූහයක් විදිහට භාවනා පුහුණුවක යෙදෙන විට ලොකු ශක්තියක් එකතු වෙනවා. සාමූහික ශක්තිය. රැල්ලක් ඇති වෙනවා. භාවනා රැල්ලක්. ඒ රැල්ලත් සමග එකතු වුණාම හරි පහසුවෙන් භාවනාව වෙන්න පටන් ගන්නවා. තනියම පුහුණු වෙනවට වඩා ඇඟේ පැත්තේ අපහසුකම් තනියම භාවනා කරන විට දැනෙන මාතරම් සාමූහික භාවනාවකදී දැනෙන්නේ නැහැ. තව විදිහකට කියනවා නම් තනියම භාවනා කරන විට ඉකිරියවක භාවනා කරන උපරිම කාලයට වඩා වැඩි වෙලාවක් සමූහ භාවනාවකදී භාවනා කරන්න පුළුවන්. ඒ සාමූහික ශක්තියේ බලය පෙනෙන්නේ නැහැ. සමහර අනිත් කෙනා හිතන්නේත් නැහැ හැමෝටම මේ හැකියාව ලැබේවා කියලා. නමුත් ඒ එහෙම වෙනවා. හිතත් ඒ වගේ කම්මැලි කම අඩු වෙනවා. එපා වීම අඩු වෙනවා. ධෛර්යය වැඩි වෙනවා. උනන්දු වැඩි. සිහියත් වැඩි වෙලාවක් ගැඹුරින් පිහිටන්න උපකාර වෙනවා. ඒ නිසා මෙවැනි සාමූහික වැඩසටහන් වටිනවා. එබඳු වැඩසටහන් වලට වරින් වර සම්බන්ධ වීම වටිනවා. කොහේ හෝ මෙහෙම නෙවෙයි කොහේ හෝ වරින් වර සාමූහික භාවනා අභ්‍යාස එමෙන්ම භාවනා මේ සමහර ගැටලු කාලයේ විසින් විසඳන අවස්ථා තියෙනවා. ගැටලු තියෙනවා. අහන්නම් කියලා හිතන් ඉන්නවා. හැබැයි අහන්න කලින් ඒ ගැටලුව භාවනා විසින්ම විසඳනු ලබනවා. භාවනාව කියන්නේ විසඳීමක්. ප්‍රශ්නයක් නෙවෙයි විසඳුමක්. භාවනාව නැති ප්‍රශ්න ඇති කරන්නේ නැහැ. මෙතෙක් කාලයක් නොතිබුණු ප්‍රශ්න, අලුත් ප්‍රශ්න නිර්මාණය කරන්නේ කවදාවත්. කවදාවත් නෑ. භාවනාව ප්‍රශ්නයක් ඌයේ නැහැ කිසි කෙනෙකුට. අනිවාර්යයෙන්ම සිදුවන්නේ එහි අනෙක් පැත්ත. ඒ විසඳුමක් වුණා තිබුණු ප්‍රශ්නවලට. තිබුණු ජීවිතයේ ගැටලු වලට, හිතේ ප්‍රශ්න, තමන්ගේ සමාජයේ ප්‍රශ්න, මේවාට භාවනාව විසඳුම් දුන්නා. අලුතෙන් ප්‍රශ්න හදාගන්න නැතිව ඉන්නේ කොහොමද? ඒ කුසලතාවේනේ වැඩෙන්නේ භාවනාවේ. ප්‍රශ්න හදාගෙන ඒවට විසඳුම් හොයනවා, ආයෙ ප්‍රශ්න හදාගන්නවා, ආයෙ උත්තර හොයනවා. නෑ, කොහොමද ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්නේ? යමක් යමෙකු කොහොමද ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්නේ? ඒ ප්‍රඥාව තමා භාවනාවෙන් විකසිත වෙන්නේ. භාවනාව ප්‍රඥාවන්තයෙකුව නිර්මාණය කරනවා. සීබුද්ධිය ඇති කෙනෙක්. හදාගත්තනම් ප්‍රශ්න ජීවිතේ යම්තාක් මොන නම් වලින් කිව්වත්, ආර්ථික කීවත්, සම්බන්ධතා ප්‍රශ්න කීවත්, අධ්‍යාපන ප්‍රශ්න කීවත්, පවුලේ ප්‍රශ්න මොන නම්ින් කීවත්, හදාගත්තනම් යම්තාක් ප්‍රශ්නේ හැම ප්‍රශ්නයක්ම හදාගත්තේ සිහිබුද්ධිය නැති වෙලාවක. සිහි කල්පනාව නැතිව ගිය මොහොතක තමයි ප්‍රශ්න හදාගෙන තියෙන්නේ. අඩුම ගානේ උයන වෑංජනයකට දෙවරක් ලුණු දැම්මම ඒ ලුණු දාලා තියෙන්නේ සීබුද්ධිය නැතිකම නිසා. ඒ සරල තැනින් පටන්ගෙන බලන්න, වැරදීම් වෙලා තියෙනවද? අත්වැරදීම්, ඇදවැටීම්, ඒ හැම වැරදීමකම මුල බැලුවොත් සිහි නුවණින් තොරව සිතූ සිතිවිල්ලක, කියූ වචනයක, කෙරූ ක්‍රියාවක ඵලයක්. එම නිසා බුදු සමිඳුන් බුදුහාමුදුරන් වහන්සේ බොහෝම එඩිතරව එක එල්ලේ දේශනා කරනවා, පෙන්වා දෙනවා. ප්‍රශ්න නැතිව ඉන්න ඕන නම්, අඬන් නැතුව ඉන්න ඕන නම්, දුක් වෙන්නේ නැතුව, සුසුම් හෙලන්නේ නැතුව, ශෝක නොකර ඉන්න අවශ්‍ය නම්, එයට කරන්න තියෙන එකම එක දෙයයි සිහි බුද්ධියෙහි පිහිටීම පමණයි. පිහිටන්න සිහි බුද්ධිය, හිටගන්න සිහි බුද්ධිය. ඒ කාටත් කළ හැකි දෙයක්, ඕනම කෙනෙකුට, ළමයෙකුට පවා කළ හැකි දෙයක්. දැනුමක් ඕනේ නැහැනේ සීබුද්ධියෙන් ඉන්න. චක්‍රේ කටපාඩම් තියෙන්න ඕනේ නැහැ, ලැයිස්තු කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ, ඉතිහාසය දැනගන්න අවශ්‍ය නැහැ, ඒ කිසිවක් අවශ්‍ය නැහැ. භාෂා දැනගන්න ඕනේ, හරි සරලයි. මේ අපේ ළඟම තියෙන දෙයක්. කාගෙන්වත් ඉල්ලා ගන්න, අතමාරුවට ඉල්ලා ගන්න, ණයට ඉල්ලා ගන්න නෑ. මේ හැම දෙනා ළඟම තිබෙන හැකියාවක්, හැම මිනිස්සෙකු ළඟම තිබෙන හැකියාවක්. ප්‍රයෝජනෙට නොගත් හැකියාවක්, මලකඩ කමින් තිබුණ හැකියාවක්, පුස් කමින්. මිනිස් ඉතිහාසය හරි දිගයි. හරි දිගයි. ශාසන ඉතිහාසය බොහෝම කෙටි. අවුරුදු 2600. මනුෂ්‍ය ඉතිහාසය අවුරුදු මිලියන බිලියන ගානක් පරණ. ඒ අවුරුදු මිලියන බිලියන ගානම හිටිය මිනිස්සු ළඟ මේ සිහි බුද්ධිය කියන හැකියාව තිබුණා. නමුත් ඒ ප්‍රයෝජන ගත්තේ නැහැ. දන්නේත් නැහැ. හැමදාම ඇඬුවා. වැළපුණා. දුක් වුණා. පසුතැවුණා. නැවත නැවතත් පසුතැවුණා. නැවත නැවතත් ඇඬුවා. වැළපුණා. සුසුම් හෙළුවා. ඉවරයක් නැහැ. ඒ මනුෂ්‍ය වර්ගයා ගේ උත්පත්තිය ඒ හොයාගෙන තියෙන කාලවකවානු සමහර විද්‍යාඥයන් සංකේතාත්මක කරනවා ඔරලෝසුවකට. දැන් මනුෂ්‍ය වර්ගයා ඉපදුනේ රෑ 12ට කියලා හිතන්නේ. මේ ලෝකෙ පහළ වුණේ රාත්‍රී 12ට. එතකොට ඒ අවුරුදු බිලියන ගානක් ගිහිල්ලා ඒ බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වුණේ එකට නෙවෙයි, දෙකටත් නෙවෙයි, තුනට, හතරට, පහට නෑ. දවල් 12 වෙනකොටත් නෑ. හැන්දෑවේ 6ටත් නෑ. රෑ 11:57ට විතර කියලා. පැහැදිලි ඇති. දෙයි රාත්‍රී 12ට නම් මනුෂ්‍ය වර්ගයා පහළ වුණේ මේ ලෝකේ පැය 11 12 13 15 23 23 කුත් විනාඩි 57ක් විතර ගියාට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලා. හිතා ගන්න පුළුවන් මේ අවසාන විනාඩිය වගේ දවස ඉවර වෙන්නේ. එතෙක් කාලයක් අඳුරේ මම්මුලාවල හැබැයි මේ හැකියාව තිබ්බා. නොහඬා සිටීමේ හැකියාව තිබුණා. වරද්ද ගන්න නැතුව ජීවත් වීමේ හැකියාව තිබුණා. දන්නේ නැහැ. තමා තුළම තිබෙන හැකියාවක් තිබෙන බව නොදැන නිරපරාදී දුක් වින්දා. දැන් මේ ගෙවෙන්නේ ඒ අවසාන විනාඩි කිහිපය. තවම දිගු කාලයක් නෑ. දැනුත් ප්‍රමාද නැහැ. මේ දැන් ප්‍රමාද නැහැ. නමුත් හෙටට කල් දැම්මොත් නම් ප්‍රමාදයි. මක්නිසාද? හෙට කියා දවසක් නොඑන්නට පිළිවන්. කාටද සහසුද්දෙන් කියන්න පුළුවන්? සරණ යන්න සිහි කල්පනාවේ. සිහි කල්පනාව තමා තිබෙන එකම රැකවරණය, එකම ආරක්ෂාව. අතුරු ආන්තරා වලින් බේරෙන්න හොයනවනම් යන්ත්‍රයක්, ඉල්ලනවනම් මන්ත්‍රයක්. සිහි බුද්ධිය තමා. වෙන යන්ත්‍ර නැහැ, වෙන මන්ත්‍ර නැහැ. ඇති වෙන යන්ත්‍රත් ඇති මන්ත්‍රත් ඇති. හැබැයි ඒවට මේ සිහි බුද්ධිය දෙන ආරක්ෂාව නම් දෙන්න බෑ. කොහොමද හිත ආරක්ෂා කරන්නේ? යන්ත්‍රයක් නැහැ, මන්ත්‍රයකුත් නැහැ. බල්ලොන්ගෙන් බේරෙන්න මන්ත්‍ර තියෙනවා, යක්කුන්ගෙන් බේරෙන්න යන්ත්‍රත් ඇති. හැබැයි හිත, තමන්ගේ හිත තමන්ගෙම අදහස් වලින් බේරගන්න. මේ අනුන්ගෙන් නෙමෙයි, තමන්ගෙම කෙලෙස් වලින් තමන්ගෙම හිත පරිස්සම් කරගන්න තියෙන යන්ත්‍රය මොකක්ද? කාටද යන්ත්‍රයක් හදන්න පුළුවන් ඒ සඳහා? මොකද්ද ජප කරන්න තියෙන මන්ත්‍රය? නැහැ. එතන ඉතනදී මුළු මහත් ලෝකේම අනාතයි, අසරණයි. තමන්ගේ හිතේ ඉදිරියේ, අනිත් හැම දෙයක් ඉදිරියේම මිනිස්සු දිනනවා. සත්තු ඉදිරියේ මිනිස්සු දිනලයි. අලියැත්තු, කොටි, වලස්සු, සර්පයෝ, ඒ අය පෙරදෙමින් පෙරදෙමින් යනවා. මිනිස්සු දිනනවා. අවුව වැස්සේ ඉදිරියේ මිනිස්සු දිනනවා. සඳතරු ඉදිරියෙත් මිනිස්සු දිනනවා. හිමාල කන්ද පෙරදිලා තියෙන මිනිස්සුන්ට එවරස්ට්, මහමුදත් පරදිනවා. ඒ නිසා මිනිස්සයා ඉන්නේ ඊටාම ජයග්‍රාහී දිනුම් කණු රාශියක් පව කරලා. හැබැයි සතුට නැහෙනි. දිනුවා කියන සතුට කීයෙන් කී දෙනා ළඟද තියෙන්නේ බලන්න. දැන් බලන්න මූණු දියා. පාරේ යනකොට, ඉස්කෝලේදී, ගෙදරදී, වැඩපලේදී, මගුල් ගෙදරකදී, ඒක තැනකවත් නේ එහෙම දිනලා ජයග්‍රාහී අපරාජිත මුහුණක් හොයා ගන්න තියෙනවද කියලා. හරි සතුටින් කතා කරන්න පටන් ගන්නවා. ඕනම කෙනෙක් කයිවාරු ගහමින්, පුරසාරම් දොඩමින්, කෙරුවාවල් කියමින් එහෙම තමයි පටන් ගන්නේ කතාව. නමුත් ටිකකින් සෝචනීය ඛේදාන්තයක් බවට පත් වෙනවා. ප්‍රශ්න කියන්න පටන් ගන්නේ. ප්‍රශ්න ලෙඩදු. මේ නොවේද ඇත්ත? පරාජයන් පිළිබඳ පසුතැවිලි වීම තමා වමාරන්නේ. ඒට හේතුව තමා තුළ පැරදිලා, අනුන් එක්ක ගහගෙන බැනගෙන වාද කරලා තරඟ කරලා දිනලා. අනුන් කියන්නේ මිනිස්සු විතරක් නෙවෙයි, මේ සබා දහමත් එක්ක කිසියම් දුරකට දිනලා ඉන්නේ. 100%ක් නෙවෙයි, 100%ක් දිනන්න බෑ. මම සෑහෙන දුරකට ඉතින් දිනමින් යනවා. ඒ අතර මේ පැත්තෙන් පරදිනවා. ඒ තමයි සබා දහමේ ස්වභාවය. චක්‍රයක් නේ. ඉතින් මේ පැත්තෙන් දිනනකොට අනිත් පැත්තෙන් පරදිනවා. හැබැයි එහෙම දිනුවත් පෙරදුනත් තමා තුළ ඉන්නේ පරාජිතේ. තමන්ට තමන් පෙරදිලා. ඒ නිසා අර බාහිර ජයග්‍රහණයන්ගේ සතුට භුක්ති විඳින්න බෑ. අයි මහා තරඟවලි, මහා තරඟ, ජාත්‍යන්තර තරඟ, ඔලිම්පික් තරඟ, ඒවයින් දිනුවායේ කතා අහලා බලන්න. පටන් ගන්නේ හරි සතුටින්, ආඩම්බරයෙන්, අහංකාරකමින්. බැටිකකින් ඒ කතාව දෝෂාරෝපණයක් බවට පත් වෙනවා. විලාපයක් බවට පත් වෙන. දිගින් දිගටම කතා කරන්න දුන්නොත් ඒ තමයි බාහිර ජයග්‍රාහකයන් අභ්‍යන්තර පරාජිතයන්. ධනයෙන් දිනුවා ඇති, බලයෙන් දිනුවා ඇති, දැනුමින් දිනුවා ඇති, පිරිසෙන් දිනුවා ඇති, තමන්ට පැරදිලා ඒ කිසිවකකින් දිනා ගන්න බැරි වුණත් තමන්ව දිනා ගන්න පුළුවන් නම් එතන තමා ලොකුම සැප තියෙන්නේ. එමනිසානේ ධම්මපදයේ අපට කියන්නේ මේ මහා සංග්‍රාමයකින් දිනුවට වැඩිය වටිනවා තමන්ව දිනාගන්නේ. සිහි බුද්ධි මාවතේ යන හැම දෙනාම ඉන්නේ ජයග්‍රාහී මාවතේ. දිනුම් කනුව තේන ඉසව්වේ. අසරණ නෑ, අනාථ නෑ, සිහි බුද්ධිය සරණ යනවනම්. සිහි බුද්ධිය පිහිට කොට ඉන්නවනම් බය වෙන්න එපා. සී බුද්ධිය හඳුනාගෙන තියෙනවනම්, පුහුණු කර තිබෙනවනම්, ඕනෑම අසීරු තැනකදී, ඕනෑම දුෂ්කර අවස්ථාවකදී තමන්ට ගොඩ එන්න පුළුවන්. සී බුද්ධිය නැති වුණාම තමා කලයුත්ත නොකලයුත්ත වෙන්කර හඳුනා ගන්න බැරි වෙන්නේ. ତତେ යායිතු පාර මොකද්ද, නොයායිතු පාර මොකද්ද, කිවයිතු දේ කුමක්ද, නොකේයිතු දේ කුමක්ද, කලයිතු දේ නොකලයිතු දේ පටලැවෙනවා. පටලැවුණාම කෙරෙන්නේ නොකලයිතු දේ, කියන්නේ නොකියයිතු දේ, යන්නේ නොයායිතු පාරේ. එහෙම නැතිනම් යන්න පාරක් නැහැ. ප්‍රශ්නෙක ඉරුණාම මොනවා කරන්නද දන්නේ කියන එකනේ කියන්නේ. කරන්න දෙයක් නැහැ. මොනවා කරන්නද දන්නේ. කියන්නේ හිර වෙනවා කියලා නිකන් තාප්පික හේතු වෙනවා වගේ. එතනින් එහාට යන්න බෑ. ඉස්සරහින් තාප්පයක් බැඳලා වගේ. හිර වෙනවා. එහෙම තැනකදී කලයුත්ත නොකලයුත්ත, කිවයුත්ත නොකිවයුත්ත, යායිතු මග නොයායිතු මග තීරණය කරගන්න බැරි තරමට අවුල්ලුණු මොහොතකදී හෝ කරන්න දෙයක් නැයි කියා හිරවුණු තැනකදී එක මොහොතකට ඇස් වහගෙන තමන්ගේ හුස්මට හිත යොමු කරන්න. හුස්මත් එක්ක එකතු වෙන්න, හුස්මත් එක්ක මේ මොහොතට එන්න, සජීවී වෙන්න, අවදි වෙන්න, සිහි බුද්ධිය ඇති කරගන්න. එවිට පෙනේවි කොපමණ පාරවල් තියෙනවද. මේ තාප්පයක් නැද, පාරවල් තියෙනවා. විසඳුම් ගණනාවක් තියෙනවා. සිහි බුද්ධිය දෙනවා විසඳුම් ගණනාවක්. හිර කරන්න. සිහිය තියෙන කෙනෙක් කවදාවත් හිර වෙන්නේ නැහැ. කවුරු හිර කරන්න හැදුවත් කරන්න දෙයක් තියෙනවා. කරන්න දෙයක් තියෙන බව පේනවා. කරන්න දෙයක් නැහැ කියන ඒ කෙලවරට එන්නේ නැහැ. කරන්න දේවල් තියෙනවා. බෙහෙත් තියෙනවා. විසඳුම් තියෙනවා. පාරවල් තියෙනවා. බෞද්ධෙක් කියන්නේ මේ බුද්ධියෙන් කටයුතු කරන කෙනෙක් කියන අර්ථකථනයක් තියෙනවනේ. ඒ අර්ථකථනය සිහි බුද්ධියෙන් කටයුතු කරන කෙනෙක් කියා සම්පූර්ණ වෙන්න ඕනේ. බුද්ධියෙන් තමයි හැම දිනෙකම කටයුතු කරන්නේ. හැබැයි සිහි බුද්ධියෙන් නොවේ. දෙහිසි බුද්ධිය ඇති කරගන්නයි මේ දින කීපේ වෙහෙසුනේ. ලොකු දුෂ්කර ක්‍රියාවක් කළේ. ලොකු දුෂ්කර ක්‍රියාවක් තමයි කරමින් සිටින්නේ කළේ. අපේම ගතිසිරි ඇබ්බැහිවීම් පුරුදු මේවට එරෙහිව යන්න වෙනවා මේ ගමනේදී. අනුන්ට එරෙහිව නෙමේ භාවනාව යන්නේ තමන්ට එරෙහිව. තමන්ගෙම පරණ පුරුදු ගති චරිත ලක්ෂණ සිරිත් විරිත් ඇබ්බැහිවීම් පුරුදු මේවාට මෙයා තම බාධා. ඒ එහෙම යන ගමනේදී ගැටලු ඇති වෙනවා. ඒ ගැටලු ඇති කරන්නේ සී බුද්ධිය නොවේ. අපේම පුරුදු අපේම රටාවන්. කලින් අපි view රටාවන් තියෙනවනේ. ඒ රටාවන් විසින් ගැටලු ඇති කරනු ලබනවා. භාවනාවේදී ගැටලු වෙන්නේ ඒ නිසා. සිහිය නිසා නොවේ ගැටලු වෙන්නේ. පරණ සකස් වීම පෙළ ගැසී පුරුදු වීම ඇබ්බැහි මේවාට තර්ජනයක්. සිහියෙන් සිටීම ඒවට තර්ජනයක්. පුරුද්දටනේ වැඩ කරන්නේ. ජීවත් වෙන්නේ පුරුද්දට. ඇහැරෙන්නේ පුරුද්දට. නිදියාගන්නේ පුරුද්දට. ඒ දෙක මැද හැම දෙයක්ම කරන්නේ පුරුද්දට. සිහියෙන් ඉඳ හදනකොට පුරුද්දට නෙමෙයි ඉඩ දෙන්නේ. ඒ මොහොතට, ඒ මොහොතේ සිද්ධ වෙන්නේ මොකද්ද, කොහෙද ඉන්නේ, කවුද ඉන්නේ, මේ සියල්ල දිහා බලලා ඒ මොහොතේ තීරණය ගන්නවා මොකද්ද කරන්න ඕනේ, කොහොමද කරන්න ඕනේ. පුරුද්දට නොවේ. දැන් පුරුදු රාසිය ගණන් කළ නැහැ තරම් පුරුදු ගණනාවකට තමයි මම කියා කියන්නේ. මම කියන්නේ කාටද කියලා ඇහුවොත් බොහෝ උත්තර ඇති. නමුත් බැලුවොත් මම කියන්නේ අතීත පුරුදු වලට. ඒ අතීත පුරුදු ටික අතෑරලා මෙන්න මම කියලා පෙන්වන්න වෙන දෙයක් නැහැ. ඒ නිසානේ දෙන්නෙක් වෙනස් වෙන්නේ. නැත්නම් මමලා දෙන්නෙක් එක වගේ වෙන්න බෑ. එහෙම එක වගේ නොවෙන්නේ ඒ අතීතය නිසා. අතීත වෙනස්කම් තියෙනවා. මම කියන්නේ අතීතයට. අතීතයේ සිතූ විදිහ පුරුදු, කෑම පුරුදු, ආහාර පුරුදු, නිදාගන්න පුරුදු, භාෂා පුරුදු, සංස්කෘතික පුරුදු, පෞලේ පුරුදු, මේ සියල්ල පෞද්ගලික පුරුදු, ජාතියේ පුරුදු, රටේ පුරුදු, ආගමේ පුරුදු, මේ සියල්ල කවලම් කරලා හදන අච්චාරුවකට තමයි මම කියන්නේ. අච්චාරුවක් හදලා ඒක වහලා තියෙනවනේ. ඒ හදපු ගමන් කන්නේ. ඒ මම කියන්නේ ඒ පරණ අච්චාරුවකට. මේකේ නැති දෙයක් නැහැ. මම කියන මේ බෝතලේ අරලා බැලුවොත් මේකේ නැති දෙයක් නැහැ. හැම එකක්ම තියෙනවා. හැමෝගෙන්ම ගත්ත ටික ටික දේවල් තියෙනවා. අරගෙන ඒවා කවලම් කරලා කවලම් කරලා කවලම් කරලා මිශ්‍ර කරලා අඹරලා මෙන්න මම කියලා හිතාගෙන ඉන්නවා. ඒ පිරිසිදු මමෙක් නෑ. පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකල් එකම විදිහට හිටිය අන් හැම දෙනාටම වැඩිය 100%ක් වෙනස්සුණු මමෙක් නෑ. එතන කවලමක් අච්චාරුව. මම ඉන්නේ අතීතේ. අද නොවේ ඊයේ. මක් නිසාද අද යමෙක කටයුතු කරන්නේ ඊයේ සිතූ ආකාරය අනුව. ඊයේ පුරුදු පුහුණු වුණු රටාවට අනුව තමයි අද ජීවත් වෙන්නේ. අද අලුතෙන් හිතා අලුත් තීරණ අරගෙන අලුත් පාරක යන්නේ නෑනේ. ඊයේ ගිය පාරමයි අද යන්නේ. ඊයේ තරහා ගත්ත විදිහටමයි අද තරහා ගන්නේ. අලුත් විදිහකට නෙවෙයි. තරහා ගන්න දේවල් වෙනස් වෙයි. ආශා කරන දේවල් වෙනස් වෙයි. නමුත් ආශා කරන්නේ එකම විදිහට. ඊයේ බය වුණු දෙයට අද බය වෙන එකක් නෑ. පුංචි කාලේ කරුවලට බය වුණා. අද කරුවලට බය වෙන්නේ නෑ. ඒ වෙනත් දෙයකට බය වෙනවා. බය වුණාම තත්ත්වය එකයි. වෙනසක් නෑ. අද ඉන්නේ ඊයේ හැදූ කෙනෙක්. මම කියන කෙනා හරි පරණයි. හරිම පරණයි. පරණම පරණ. අලුත් කෑලියාට දවසින් දවස එකතු වෙන එක ඇත්ත. නමුත් එයා පරණයි. එයාට ඕනේ සිහියෙන් ඉන්න. මොකද එයාගේ පැවැත්ම තියෙන්නෙම අසිහියෙන් ඉන්න තාක්කයි. අතීතයේට පැවැත්මක් තියෙන්නේ වර්තමානයේ නොඉන්න තුරු. කෙනෙකු වර්තමානයේ ඉන්නේ නැද්ද? ඒ තාක්කල් අතීතයට තමයි බලේ තියෙන්නේ. අතීතයේ බලවත්. අතීතයේට පැවැත්මක් තියෙන්නේ පුද්ගලයෙකු මේ මොහොතේ ඉන්නේ නැත්තම් පමණයි. මේ මොහොතේ ඉන්න පටන් ගත්තාම අතීතය වාෂ්ප වී යනවා. මතක ඉතුරු වෙයි. අතීතයක් නැහැ. මතක ටිකක් ඉතුරු වෙනවා. ඒ පමණයි. තමන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්. දැන් තමන් කියවේ අතීතේනේ. අතීතේ පුරුදු ඇබ්බැහිවීම් ආකල්ප ගති සිරි චරිත ලක්ෂණ මේ සියල්ලටමනේ මම කියන්නේ. ඉතින් මේ සියල්ලම අතීතේ නිර්මාණය. පරිපූර්ණ වශයෙන්ම මේ මොහොතේ සිහි කල්පනාව තුල කෙනෙකු උපදිනවද? එයා අලුත් මලුත් කෙනෙක්. අලුත් මලුත් කෙනෙක්. අපිට අලුත්ම අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. අලුත් දවසක් කියනවනේ. අලුත් මාසයක්, අලුත් අවුරුද්දක්. ඒ සතුටක් වෙනවනේ. අලුත් දවසක්, අලුත් මාසයක්, අලුත් අවුරුද්දක්, අලුත් ගෙයක්, අලුත් රටක්, අලුත් රස්සාවක්. දැන් මේ අලුත් කියන තැන සතුටක් වෙන දෙයක් නේ, නැවුම් බවක්. හැබැයි අලුත් දවසේ, අලුත් මාසේ, අලුත් අවුරුද්දේ, අලුත් රස්සාව කරන්නේ, අලුත් ගෙදරකට යන්නේ, අලුත් රටක ජීවත් වෙන්නේ අර පරණ කෙනාමයි. එයාගේ අලුත් වීමක් නෑ මේ. අවුරුද්ද අලුත් වුණාට, ගේ අලුත් වුණාට, රස්සාව අලුත් වුණාට, අලුත් රටකට ගියාට ඒ නිසා අර කිසි තැනක ගන්න තියෙන සතුට යාට ලැබෙන්නේ නැහැ හරියට. සතුට වෙන්න ඕන තරම් දේවල් ලෝකේ තියෙනවා. නමුත් ඒ උපරිම සතුට තියෙන තැනකට ගියත් අතීතයේ ඇවිත් අඬවන අතීතේ කොනිටන. ඉතින් අඬනවා, මේ අඬන්නේ වර්තමාන ප්‍රශ්නයකට නෙවෙයි අතීතේ දෙයකට. අතීතේනේ ඇවිල්ලා මේ පාරන්නේ. ලෝකේ මොනවා කරන්නේ? අලුත් ලෝකයක් හොයාගෙන යන්න එපා. අලුත් කෙනෙක් වෙන්න. හොඳයි, මේ ක්ලාස් ගන්න වෙලාවනේ. ඒ සිහියෙන් ඉඳ හදනකොට අලුත් කෙනෙක් වෙන්න උත්සාහ කරනකොට අර පරණ කෙනා මතු කරන ප්‍රශ්න තියෙනවා. එයා දාන ලෙඩ තියෙනවා. එයා කපන වලවල් තියෙනවා, පෙරලෙන බාල්දි තියෙනවා. ආන්න ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ඒට වෙලාව. ඔය ඉතින් දෙකම එකයි. මතකේ අතීතය කියලා කියන්නේ මතකවලටනේ. ඒ මතක ටික අයින් කළා මෙන්න අතීතය කියලා හොයාගන්න දෙයක් නැහැ. අතීතය කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? ඊයේ කොහෙද තියෙන්නේ? ඊයේ දවසේ කොහෙද තියෙන්නේ? දෙයියේ පෙන්නන්න කිව්වොත් ඊයේ තිබ්බා කියලා අපි හැමෝම පිළිගන්නවනේ. ඊයේ කියලා දවසක් ඔප්පු කරන්න කිව්වොත්, ඊයේ තිබ්බා කියලා ඔප්පු කරන්න කිව්වොත් කොහොමද ඔප්පු කරන්නේ? කරන්නේ. ඔය කැලෙන්ඩරේ පෙන්නන්න පුළුවන් මෙන්න අද. අද 7 වෙනිදා මේ තියෙන්නේ ඊ 6 වෙනිදා. ඒ පෙන්නන්නේ ඉලක්කමක් නේ අපි. ඒ ඉලක්කමක් නිසා දවසක් පෙන්නන්නේ නැහනේ. ඊයේ දවස පෙන්නන්න බෑනේ. දිනපොත පෙන්නන්න පුළුවන්. මොන්නේ ඊයේ දවසේ ලියපු දේවල් මෙන්න. කෑවේ මේවා, හම්බුනේ මෙයා, ගියේ මෙහෙ. ඒ වචන ටිකන්නේ පෙන්නන්නේ දවසක් නෙවෙයිනේ. ඊයේ කියන දවස තියෙන්නේ මතකයේ ඇතුලේ. වෙන කොහෙවත් නැහැ. පෙරේද තියෙන්නෙත් මතකයේ ඇතුලේ. මේ අතීතය කියන්නේ මතකයක්. වෙන කිසිවක් නොවේ. අතීතය කියන්නේ මතකය. ඉතින් අමතක වුණොත් අතීතයක් නැහැ. අමතක වෙන ලෙඩ හැදෙනවා. එහෙම වුණාම අතීතයක් නැහැ එහෙම කෙනෙකුට. සැබවින්ම තියෙන්නේ මතක ටිකක් පමණයි. අතීතයක් නෑ. අතීතය කියා දෙයක් නෑ. මේ අතීතය කියා දෙයක් පහළ වෙන්නේ මතක විදිහට නොදකින නිසා. සිහිය නැති වුණු මොහොතේ මතකයක් ආව ගමන් ඒ මතකයත් එක්ක අපි ජීවත් වෙන්න පටන් ගන්නවා. මතක් වෙනවා ගිය මාසේ කවුරු හරි බැන්න සිද්ධිය. මතක් වෙනවා. දැන් මතක් වුණාම ඒ මොහොතේ සිහියේ නෙවෙයි නම් හිටියේ. සිහියට නොවේ නම් ඒ මතකේ ආවේ අසිහියට නම් ඒ මොහොතේ අර දර්ශනය මවා ගන්නවා. ඒ බැනපු දර්ශනේ. එතකොට ඒ කියන දේවල් ඇහෙන්න පටන් ගන්නවා අපෝ. දාපෝ ඒ පුද්ගලයා ඉස්සරහා ඉන්නේ තමන් එතන ඉන්නේ මෙතන නොවේ ඉන්නේ එතන ඉන්නේ කොහේ හරි තැනක පාරේදී හම්බෙලා බැන්නා නම් දැන් ආයි ඉන්නේ පාරේ ආයෙත් බැනුම් අහනවා ආයෙත් තරහ ගන්නවා ආයෙත් අඬනවා සමහර ඒක නා බැන්නේ එකම එක පාරයි. නමුත් කී පාරක් මතක් කර කර තරහ ගන්නවද දුක් වෙනවද? ඒ ඉවරයක් නැහැ. මේක තමයි වෙන්නේ. අතීතයක් කියා දෙයක් නැහැ. නමුත් මතක් වෙනවා. මතක් වුණහම සිහියෙන් නොවේනම් ඉන්නේ ඒ මතකය ඇතුලේ ජීවත් වෙන්න පටන් ගන්නවා. එවිට ඒ සිදු වුණු දේ ඒ සිදු වී ඉවරයි එය පෙරලා වෙන්න පටන් ගන්න. නැවත සිදු වෙන්න පටන් ගන්න. නැවත බැනුම් අහන්න පටන් ගන්න. සිහියෙන් හිටියනම් අතීතයක් නැහැ. තියෙන්නේ මතක් වීමක් පමණයි. මතක් වෙන හොඳට මතක් වෙනවා. සිහියෙන් ඉඳ ඉඳ හොඳට මතක් කරගන්න පුළුවන්. මතකේ වැඩි කරගන්න අවශ්‍ය නම් කෙනෙකුට හොඳම අභ්‍යාසය තමයි සිහිය දියුණු කරගැනීම. පුතාට දැන් මේ ඒ අපහසුතාවය දැනුනේ මේ වෙලාවෙද නැත්නම් මුලින් ඉඳලම තිබුණාද?
භාවනා කරන පටන් ගත්තේ වන්දනා ඉවරනේ.
ඒ කියන්නේ මේ අද හැන්දෑව.
අද හැන්දෑව.
ඔව්. දෙයට හේතු තියෙන්න පුළුවන්. හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. ඒ හේතු පරිසර හේතු, දේශගුණ හේතු, කායික හේතු, ආහාර, ඒ ගන්න කෑම සහ මානසික හේතු. ඉතින් හේතු ගණනාවක් නිසා ඒ වෙන්න පුළුවන්. මොන හේතුව නිසාද උනේ කියා සොයා ගැනීමත් වටිනවා. කොහොමරි පුතේ මේ එහෙම හුස්ම ගැනීමේ අපහසුතාවයක් කොයි මොහොතක හරි දැනෙනවා නම් ඒ වෙලාවේ හුස්මට හිත යොමු කරන්න හුඟක් වීරිය කරන්න එපා. පුළුවන් තරම් හොඳයි හුස්මෙන් හිත අයින් කරන එක. අයින් කරලා ඉරියව්වට හිත යොමු කරන්න, ශරීරයට ඒ ශරීරයට දැනෙන දේවල්, ඇඳුම දැනෙනවා, වාඩි වී සිටින කොටේ දැනෙනවා, පොළොව දැනෙනවා, සීතල දැනෙනවා. එහෙම නැත්නම් පරිසරයට හිත යොමු කරන්න ටිකක්. අපිට පරිසරයට මොනවද ඇහෙන්නේ? එහෙම හුස්මින් අපි ටිකක් ඈත් වුණහම හුස්ම යථා තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ අපහසුතාවය නැති වෙලා පහසුවෙන් හුස්ම ඇතුල් වෙන්න පිට වෙන්න පුළුවන්. ඉතින් මේ පහසුවෙන් හුස්ම ඇතුල් වෙන්න පිට වෙන්න පටන් ගන්නකල් පැත්තකටලා ඉන්න. අහක බලාගෙන ඉන්න. වෙන දෙයක් දිහා බලාගෙන ඉන්න. ඉන්පසුව හුස්ම නැවත පහසුවෙන් එන්න යන පටන් ගත්තාම ආපහු හුස්මට අවධානය යොමු කරලා හුස්ම දැනගන්න බලන්න. කාමත්තේ අපහසු තියනවද? එහෙම කරලා බලන්න.
පානේ කන්නේ අපි ඕන කමිනුත් ප්‍රවිඩයක් වෙනා නේද?
අනිවාර්යෙන්. අනිවාර්යෙන්ම ඒ හුස්ම අපි හිතලා විහිං හුස්ම ගන්න පිට කරන්න පටන් ගත්තොත් එහෙම ටික වෙලාවක් යනකොට අපහසු වෙනවා. ඒ කොපමණ ගන්න ඕනේද, කොපමණ පිට කරන්න ඕනද, කොයි වෙලාවෙද ගන්න ඕනේ, කොයි වෙලාවෙද පිට කරන්න ඕනේ අපි දන්නේ නැහැ. ඒ දන්නේ ශරීරය. ඒ පද්ධතිය දන්නවා. අපි දන්නේ නැහැ. ඒ අපි නොදන්න දෙයක් කරන්න ගියාම ඒ දේ තාක්ෂණික ගැටලු ඇති වෙනවා. එසම මොනම කාරණයකට හරි හිතලා හුස්ම ගන්නවා නම් එකක් දෙකක් වැඩිම තුන් පාරක් විතර අරගෙන අතාරින්න. ඉබේට ඇතුල් වෙන්න අරින්න. එහෙම නැත්නම් ඒ හුස්ම තමන් හිතලා ගන්නවා නම් ඒ වෙනම කලාවක් වෙනම විද්‍යාවක් ඒ ක්‍රමවේද ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන තමයි කරන්න ඕනේ. ඒක වෙනම යෝගවල තියෙන ප්‍රාණයායම් කියලා වෙනම විද්‍යාවක්. ඒ අපිට හිතේ හිතන තැනින් පටන් ගන්න බෑ. හිතන හුස්ම ගත්තර කමන්නේ වැඩි වුණොත් එක වාරක් දෙවාරක් තුන් වාරක් අරගෙන අතාරින්න. නතර කළා ඉබේට එන්න යනවා. තමට මේ සීතලත් හේතු වෙනවා. හුස්ම ගන්න අපහසුතාව එන්න මේ එක පාරට පරිසරයේ සීතල වුණොත් එහෙම සීතල පරිසරයකට හුරු නැත්තම් ඒ හේතුවත් බලපාන හුස්ම ගැනීමේ අපහසුතාවය. හුස්ම දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි භාවනා කරන්න ඉන්නවා කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ මේ හුස්මනේ, හුස්මත හිතේ කන් කිරීම. ඕ ඒ කාරණේත් නෙන්නේ භාවනා කරනවා කිව්වොත් ලෝකෙ වැඩි දෙනෙක් කරන්නේ මේ හුස්ම ගැන භාවනාවක්. ඉතින් එහෙම කරන්න බැරි වුණාම අපිට හිතනවා දැන් භාවනා කරගන්න බැරි වෙනවා. නෑ, එහෙම එකක් නෑ. හුස්ම ගැනීම අපහසුතාවයක් හරි හුස්ම වැටෙන්නේ නැත්නම් හරි හුස්මට අවධානය යොමු කරන්න බැරි නම් හරි ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් කරගන්න මෙපා. සිහියෙන් ඉන්න. තමන් ගැන සිහියෙන්, ඉරියව්ව ගැන සිහියෙන්. දැන් අපි මේ දින කීපේ පුහුණු වුණානේ. කොහොමද ශරීරය ගැන සිහියෙන් ඉන්නේ? දැනෙන වේදනා ගැන, සංවේදනා ගැන, කොටසින් කොටසට මොනවද වෙන්නේ? ඇහෙන ශබ්ද ගැන, නිශ්ශබ්දතාවය ගැන, මේ ඕනෑම දෙයක් එක්ක භාවනා කරන්න පුළුවන්. සිහියෙන් ඉන්න පුළුවන්. ඒක අඩුවක් නෑ. එහෙම හිතන්නත් පුළුවනි. ඒ වගේම ඉතින් අර හුස්ම ගැන අවධානයෙන් සිටීමේ ප්‍රතිඵලයක් විදියට එහෙම ආලෝකමත් වීමක් වෙන්නත් පුළුවන්. සිත හුස්ම තුල තැන්පත් වෙනකොට ඒ තැන්පත් වීමේ ක්‍රියාදාමේ ප්‍රතිඵලයක් විදියටත් ආලෝකමත් ඒ ප්‍රභාස්වර ගතියක් එන්න පුළුවන්. ඒකදී අය පුතාර කලින් කරපු දේ තමයි හරි. ඒක තිබුණත් එකයි නැතත් එකයි කියලා. ඒ ආලෝකයේ ඒක තිබුණත් එකයි නැතත් එකයි ආයි හුස්මට එන්න. ඉතින් ආපහු අර ආලෝකයට යන්න පුළුවන්. ඒකට ඇදිලා යන ගතියක් තියෙනවනේ. ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්නත් එපා. ඒකට මෙහෙම ආලෝකයක් තියෙනවා කියලා දැනගන්න ඒක හරියට ඔය වැහැයුකෑ ගන්න. ඉතින් ඒක කෑ ගන්නවා. අපි ඒකටත් හිත යනවා, අපහුස්මට ගේනවා, අපහු යනවා, අපහුස්මට හිත ගේනවා. ඒ වගේ ඒ ආලෝකය නැති කරන්න හදන්නේ නැහැ. ඒක තියාගන්න හදන්නේත් නැහැ. ඒකයි තියනවා නම් තිබුණා අපහුස්මට එන්න.
භාවනා කරන්න. අනිත් හැම දෙයක්ම පැහැදිලි කළත් ඒ ගැන කිව්වේ නැහැ. සත්‍ය
ඇයි ඇයි වං අත උඩ දකුණු අත තියාගන්න කියන්නේ? කාගලංගවත් නැත් උත්තරය.
දැකතිය සම්හර භාවනා කරන මේ ඇඟි ටික කරතියයි ආතෝද දෙන්නට
ඔයිති ඕන විදිහකට තියාගන්න නම් පුළුවන්. ඒ කොහොම තියාගත්තත් ඒ ලොකු වෙනසක්වත් වාසියක්වත් අවාසියක්වත් ලොකු වාසියක් අවාසියක් නෑ. මේ කොහොම අත් දෙක තියාගත්තත් මේ ඔය සතිපට්ඨානේ තුනක් වෙනත් අභ්‍යාස වලදී ප්‍රශ්න එන්න පුළුවන්. නමුත් සතිපට්ඨානේදී මේ සිහියෙන් ඉන්න වර්තමානයේ ඉන්න මේ මොහොතේ ඇතුල් වෙන පිට වෙන හුස්ම දැනගෙන ඉන්න යනකොට මම ඉතින් අත් දෙක වම් අත උඩ දකුණු අත තියාගත්තත් දකුණු අත උඩ වම් අත තියාගත්තත් ඒ වෙනම් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ අර මොලේ කතාව මම කලින් අහලා නැහැ. නමුත් මේ හරයක් ඇති මොලේ වම් පැත්තේ දකුණු පැත්තේ
නර්වස් සිස්ටම්
එක ඔව්
ස්ටිමුලේට් වෙන.
scientific analyzing වලදී ඉතින් අපි අපිට කිපරීම ශක්තියක සමානක් එක වම් වලේ පොරක් සමානක් එක දකුණු වලේ පොරක් සමානක් එක දෙකම බැලුවත් නෑ. ඒ වගේ දේවල් තියෙනවා. ඒ හැමෝගේම මොලේ වගේ නෙමෙයි.
එතන ඉරියව්ව පිළිබඳ ඉරියව්වේ සම්බරතාවයේ බැලන්ස් එක පිළිබඳව ප්‍රශ්නයක් තමයි වැඩිපුරම තියෙන්නේ. දැන් කුමාර මහත්මයා කලින් කී වගේ ඉස්සල්ලා වම් කකුල තියලා ඒක උඩින්නේ දකුණු කකුල තියන්නේ. දැන් එහෙම තිබ්බහම එක පැත්තකට ඇලවෙන ගතියක් එනවා. දැන් එක කකුලක් උඩින් අනෙක් කකුල තියාගත්තාම එක කකුලකට බර වැඩි. දැන් යට වෙච්ච කකුලට බර වැඩි. ඒ පැත්තට ඇලවෙන. එතකොට මේ සම්බරතාවය හදාගන්න පුළුවන් වම් අත උඩ දකුණු අත තියාගත්තා. ඒ වගේ පොඩි පුංචි මේ ඉරියව්වේ ප්‍රායෝගික ඉරියව්වට ප්‍රායෝගික උපකාරයක් වෙනවා. දැන් අනිත් පැත්තට අපි පාද ඉස්සලා දකුණු කකුල තියලා ඒ මත වම් පාදයේ තැබුවොත් වම් අත උඩ දකුණු අත තියාගත්තත් ගත්තහම පුංචි අසමතුලිතතාවයක් දැනේ. ඒක යාන්තම් දශමික විතර. දෙහිමනම් දකුණු අත උඩ වම් අත තියාගත්තාම පහසුයි. ඇඟිලි ටික එකතු වෙන්න එක අතක් උඩ එක අතක් තියන්න නැතුව ඇඟිලි ටික විතරක් එකිනෙක ස්පර්ශ කරමින් තියන් ඉන්න පුළුවන්. ඒකත් දකින්න තියෙන ඉරියව්වක් නොවුනට එහෙම ඉන්න පුළුවන්. හිතේ ඒක ටිකක් ආයාස කරයි. ඒකතක් උඩ එකතක් තියන් ඉන්නා තරම් පහසු නෑ. ටිකක් ආයාසයක් ගන්න ඕනේ එහෙම දිගටම තියන් ඉන්න. සාමාන්‍යයෙන් පහසු දෙය තමයි වම් අත උඩ දකුණු අත තියාගෙන මේ මාපට ඇඟිලි දෙක එකිනෙක යාන්තම් ගෑවි නොගෑවි තියෙන මට්ටමට තියාගන්න. ඇඟිලි දෙක ඈත් වෙන්නේත් නැහැ, මාපට ඇඟිලි දෙක එකිනෙක තදින් හැප්පිලත් නැහැ, ගෑවි නොගෑවි මට්ටමට. එහෙම තියන් හිටියාම හුස්ම ඇතුල් වීම පිටවීම එතෙන්ටත් දැනෙනවා. ඒ මාපට ඇඟිලි දෙකටත් දැනෙන්න පටන් ගන්නවා මේක ආස්වාසයක් මේක ප්‍රස්වාසයක් කියලා. මුළු ශරීරයටම දැනෙන්න එපයි හුස්ම. මාපිසාද ශරීරයේ හැම සෛලයක්ම හුස්ම ගන්නවනේ. ඉතින් මේ හුස්ම පිළිබඳ සිහි කල්පනාව පිහිටවා ගන්න එය අතිරේක උපකාරයක් කරන. ඔව් එහෙම තමයි. සාමාන්‍යයෙන් පැරණි සම්ප්‍රදාය තියෙන්නේ මේ තමන්ගේ පෙකණියට උඩින් ඒ පෙකණියේ වදින ගාන්ට ඊට උඩින් අත් දෙක මෙහෙම තියාගෙන මේ පල්ලෙහාට කොහෙවත් හේත්තු කළා නෙමෙයි මෙන්න මෙහෙම තියාගෙන. ඒදී එහෙම තියාගෙන ඉන්න නම් හොඳ සිහියක් තියෙන්න බෑ. ඒක සිහිය නැතිච්ච ගම අත් දෙක වැටෙනවා. ඒ සිහිය තියාගෙන ඉන්න, අවධානය තියන් ඉන්න, ඒකාග්‍රතාව තියන් ඉන්න, ඉරියව්ව හරියට තියන් ඉන්න උදව්වක්. අත් දෙක ආධාරකයක් මත නෙමෙයි එහෙම හරියටම පෙකණියට කෙලින් වගේ ඊට මදක් ඉහලින් අත් දෙක තියන් ඉන්නවා. සක්මන් කරනකොටත් එතනම අත අනිත් පැත්ත හරවල මෙහෙම තියාගන්න. ඒ මුද්‍රාව පවත්වාගෙන යන්න හැම මොහොතකම අවධානය යොමු. කෙනෙක් අවධානයෙන්ද ඉන්නේ නැද්ද කියලා බලාගන්න පුළුවන්. එහෙමනම් ඒක අනිවාර්ය නම් මෙහෙමම අත් දෙක තියන් ඉන්න ඕන නම් එහෙම නීතියක් නම් ඒ භාවනා වැඩසටහනේදී. ඉතින් එතකොට ගුරුවරයාට කියන්න පුළුවන් කපාටම කවුද භාවනා කරන්නේ කවුද නැත්තේ කියලා. මෙහෙම තියන් ඉන්න බෑ. මේ හිත වෙන කොහෙවත් ගිහින්න. ටික වෙලාවකින් වැටෙනවා. තප්පරයක් දෙකක් තියේ. හැබැයි වෙනස් වෙනවා ඒක. ඔව් ඒක තමයි මම කිව්වේ. අර වෙනත් අභ්‍යාසවලදී ඔය සතිපට්ඨානේ නෙවෙයි වෙනත් අභ්‍යාසවලදී මේ එක එක විදිහට තියෙන ධනිස් දෙක උඩ මෙහෙමත් දෙක තියාගෙන මේ අතටත් තියන් ඉන්නවා, උඩ අතටත් තියන් ඉන්නවා. මෙහෙම උඩු අතට එකල මේ ඇඟිලි දෙක මුද්දක් වගේ හැදලා මෙහෙම තියන් ඉන්නවා. ඉතින් ඒවා එක එක ඔය ශක්ති භාවනාවලදී ශක්ති අභ්‍යාස. ඒකෙන් සපෝට් එකක් එනවා. ආත්‍යක මෙහෙම මේ වැලමිටි නැමෙන්න ඕනේ. එහෙම පාදේ කුඩු තියන් හිටියත් මෙහෙම නෙමෙයි. එහෙම තියන් ඉඳ ගියාම ඒක ඒ ඉරියව්ව මේ වෙහෙස කරයි, වේදනා එනවා, සැහැල්ලු නැහැ. මෙහෙම වැලමිටි නැමිලා අත් දෙක තියෙන ඇතර අත් දෙකෙන් සපෝට් එකක් ගන්න නැහැ ඇත්තටම මේ ඉරියව්වේදී. ඉන්න ප්‍රයෝජනයක් තියෙනවා. ඒ වගේ පද්මාසනයක නැත්නම් සිද්ධාසනයක එහෙම එක්ක වජිරාසනේ වගේ ආසනයක ඉඳගෙන ඔය ආනාපාන සතිය වඩන්න පුළුවන් නම් පස්සේ මොකද ඉරියව්වට ගියාම ඒක නික අච්චුවක දැම්මා වගේ නේ ශරීරය. එතකොට කොන්ද කෙලින් තියෙනවා. දැන් පද්මාසනයක වගේ පුළුවන් නම් සිද්ධාසනය, අර්ධ පද්මාසනෙ ඒ වගේ ආසනයකට ගියාම කොන්ද නිකම්ම ඍජු වෙනවා. ඉතින් ආනාපාන සතිය වගේ භාවනාවකට පාසුයි. ශරීරය සැහැල්ලු කරගන්න ඕනේ. දෙයක සිහියෙන් කරන්න ඕනේ. පද්මාසනයේ විසින් ශරීරය සැහැල්ලු කරන්නේ නැහැ. පද්මාසනයකින් කරන්නේ ඒ ආසනයකින් කරන්නේ ඇඟට ඇඟ අච්චුවකට දැම්මා වගේ හදනවා. එහෙනම් මේ අච්චුවක් තිබ්බොත් එහෙම ඉතින් ඇඟ හෙලවෙන්නේ නැහැ නේ අච්චුව තියෙන නිසා. ඒ නිසා ඒවට ආසන කියන්නේ. ආසනයක් කියන්නේ පුටුවක් කියන්නේ. පුටුවක් ඇතරේ පුටුවේ අපි වාඩි වුණා මේ පුටුවේ හැඩේනේ අපි ගන්න. ශරීරය ගන්නේ පුටුවේ හැටේ. පුටුව විසින් ශරීරයේ ඉරියව්ව නඩත්තු කරන. ඔය ආසනයකින් කරන්නේ ඒ තමයි. හැබැයි මේ සැහැල්ලු කිරීමක් කරන්නේ නැහැ. ඒ සැහැල්ලු කිරීම අපි කරගන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ එන්න එන්න දරදඩු වෙනවා. ඒ ආසනයක සිහිය නොවේ නම් ඉන්නේ එන්න එන්න දරදඩු වෙනවා. ශරීරය තද වෙනවා, එන්න එන්න හිර වෙනවා. ඒ යෝගවලට හොඳයි. යෝගී අභ්‍යාසවලට හොඳයි. සතිපට්ඨානෙට එය බාධාවක්. නිසා හිතලා සිහියෙන් ශරීරය සැහැල්ලු කරගන්න ඒ වගේ ආසනයකට ගිහිල්ලා ඉහළ සිට පහළට බලලා ඒ හැම දෙයක්ම නළලේ සිට පාදයේ ඇඟිලි දක්වාම සැහැල්ලු කරගන්න. එවිට ඒ ආසනයෙන් ගන්න තියෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. සතිපට්ඨානෙ වඩන්නත් පුළුවන්. නීතියක් නැහැ. නීතියක් නැහැ. ඒ නිසා දඬුවමුත් නැහැ. එවෝනේ සක්මන් හොඳම දේ තමයි සක්මන් කරලා වාඩි වෙන එක. ඒ තමයි ප්‍රතිඵලදායීම අනුපිළිවෙල. මුලින් සක්මන් කරන්න. සක්මන් කරාම දැන් මුලින් කලබල කෙනෙක් ඉන්නේ. එතකොට කලබලයක් එක්ක වාඩි වුණාම ඒ කලබලයට බෑ භාවනා කරන්න. දැන් වාඩි වෙන්නේම කලබලයක්නේ. ආතතියක් තමයි වාඩි වෙන්නේ වැඩ කරලා කළා. ඒවත් හරියට කරගන්නත් බෑ. හිතුවත් තරම් ඉවර කරගන්නත් බෑ. ඊළඟට කරන්නත් වැඩ කන්දරාවක් දෙනවා. ඒ අතරමැද පොඩි වෙලාවක් හොයාගෙන වාඩි වෙන්නේ. එතකොට මේ වාඩි වෙන්නේම ආතතියක්. ආතතියක් වාඩි වුණාට ආතතියකට බෑ භාවනා කරන්න. එම නිසා දැන් විනාඩි 45ක් විතර වාඩි වෙලා භාවනා කරනවා නම් විනාඩි 45ක් විතර තියෙනවා නම් භාවනා කරන්න වෙලාව ඒ විනාඩි 10ක් 15ක් විතර සක්මන් කරන්න. විතර මුලින්ම කලබලෙන් ඇවිදින්න පටන් ගන්න. ටික 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 ඒ ඇවිදීම තුල තැන්පත් වෙන්න පටන් ගන්න. ටික ටික සිහිය එකතු වෙනවා. අවධානය ගොඩ නැගෙනවා. හොඳට තමන්ව දැනෙනවා. මේ මොහොත වැටෙන්න පටන් ගන්න. අන්න ඒ වෙලාවේ වාඩි වෙන්න. ඉතින් වාඩි වෙන්නෙම භාවනාමය මනසකින්. වාඩි වෙලා භාවනාව පටන් ගන්නව නෙවෙයි. එවිට අර එක දිගට විනාඩි 45ක් වාඩි වෙලා භාවනා කලක් නොලැබෙන ලබා ගන්න බැරි දියුණුවක් වෙනසක් අත්දකින්න පුළුවන්. තවත් වෙලාව තියෙනවා නම් ආපහු සක්මන් කරන්න. සක්මන් කළා වාඩි වෙලා ආපහු සක්මන් කරන්න. ඒ සක්මනේදී අර වාඩි වෙලා කිසියම් තැනක හිර වුණාද ඒ හිරවීම කඩාගෙන යන්න පුළුවන්. තව ප්‍රශ්න තියෙනවද? ආනාපානසති භාවනාව බුදුදාසම අප කතා කළානේ ඒ කාරණේ නේ. ආනාපානසති භාවනාවේ ගැඹුරට කෙනෙක් යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ නිර්දේශිත ඉරියව්ව තමයි වාඩි වෙන එක. පරයන්කේක වාඩි වෙන. පාදක පොළවේ වදින විදියට වාඩි වෙන්න. පොඩි පුටුවකුණත් කමන්නේ. පාදක පොළවේ වදින්න ඕන. හේතු නොවී ඉන්න. හොඳ කෙලින් තියාගන්න. ශරීරයේ සැහැල්ලු. භාවනාව යනු කළ හැකි දෙයක් බව අත්දැකීමෙන්ම හැම දිනාටම පැහැදිලි වෙන්න ඇති මේ දින කීපේ. අමාරුයි නමුත් කරන්න පුළුවන්. අප හැම දෙනාගේම ජීවිත අපට බල කර සිටිනවා සිහියෙන් ඉන්න කියා. වරදින වරදින හැම වතාවෙම හිත රිදෙන රිදෙන හැම මොහොතකම දුක් විඳින විඳින හැම අවස්ථාවකම අපේම ජීවිතය අප ඉදිරියේ දනින් වැටි අපට බල කර සිටිනවා සිහියෙන් ඉන්න කියා. ජීවිතේට ඇති ඇඬුවා එයාට ඇති වෙලා තියෙන. එයාට තරහා ගත්ත ඇති දැන්. තවදුරටත් තරහා ගන්න, තවදුරටත් අඬන්න, තවදුරටත් අසහනයෙන් ඉන්න, පසුතැවෙන්න, බය වෙන්න, තැති ගන්න එයාට බෑ. මේ ඔබ ඉටු කරන්නේ ඒ ඔබේම ජීවිත අපේක්ෂාවයි. වෙන කාගේවත් බලාපොරොත්තුවක් නොවේ. සමහර විට පළමුවෙනි වතාවට ඔබ වෙනුවෙන් යමක් කරන කෙතරම් වටිනවද? ඔබේම අභ්‍යන්තරය ඔබ වාගේ කරනවා, ප්‍රශංසා කරනවා, සතුටු වෙනවා. ඒ අභ්‍යන්තර සතුට අත්දකින්න, ඒ අභ්‍යන්තර ප්‍රශංසාවට සවන් දෙන්න. බොහෝ දෙනෙකු කාර්ය බහුලයි, බොහෝ කටයුතු ජීවිතයේ තව කරගන්න තියෙනවා, වගකීම් තියෙනවා, තමන් පිළිබඳ අනුන් පිළිබඳ. ඒ සියල්ල අතරේ මේ පටන්ගත් ගමන නොනැවති අවසාන දිනුම් කනුව හමුවන තෙක්ම යනවා කියන අදිෂ්ඨානය තමන්ගේම හෘද සාක්ෂිය ඉදිරියේ ඇති කරගන්න. වැඩතියේ වගකීම්තියේ ඒවත් ඉටු කරමින්, ඒ අනුන්ටත් උදව් කරමින්, ඒ අනුන්ගේ වැඩත් කරමින් තමන් වෙනුවෙන් තමන්ට පමණක් කළ හැකි මේ ව්‍යායාමයේ මන අවිරකම් බාධාවත් ඒවට යට නොවි ඉටු කරනවා. බඳු ඒ අසාධාරණ වෙනවනම් කාට හරි, තමන්ට හරි, තව කෙනෙකුට හරි අසාධාරණයක් වෙන තැනක හිත කලබල කරගන්න නැතුව ඉන්න වෙනවා. දැන් හිත ආවේගශීලී වුණොත් අපි නුසුදුස්සේ ඒ අසාධාරණයට සාධාරණයක් කරන්න, අපි අපිටම අසාධාරණයක් කරගෙන තියෙනවා. අපි තරහ අරගෙන කලබල වෙලා කුලප්පු වෙලා, ඒ නිසා මුලින්ම තමන්ට සාධාරණයක් කරගන්න, තමන් තැන්පත් වෙන්න. ඒ අසාධාරණයක් දකිනකොටම තමන්ට කියාගන්න කලබල වෙන්න එපා, නිවෙන්න, සිහිය ඇති කරගන්න. මේ සිද්ධිය හරියට බලන්න. අපි මේ එකපාරටේ වචනයක් ඇහෙනකොට හිතන අසාධාරණයක් කියලා. නමුත් ඒ සමස්ත සිද්ධියම හරියට අලගිය තැන් මුලගිය තැන් වැල්ගිය තැන් මේ සියල්ලම එකතු කරලා මුළු සම්පූර්ණ චිත්‍රයම දිහා බැලුවාම වෙනස් අදහසක් එන්න පුළුවන්. මේ අසාධාරණයක් කියන එක වෙනුවට ඊට වඩා පළල් අදහසක් ගන්නත් පුළුවන්. මෙතන මේ අපි හැම විටම බලන්නේ මේ එක්කෙනෙක් හරි එක්කෙනෙක් වැරදි කියලා. මෙයා හරි මෙයා වැරදි. මෙයා මෙයාට අසාධාරණයක් කරනවා. දැන් ඒ ඔය පටු චින්තනයේ තමයි අපි හැම විටම ඉන්නේ. ඒ නිසා එක්කෙනෙක් දිව්‍ය ලෝකයට යවනවා, අනිත් එක්කෙනා පායට යවනවා, එක්කෙනෙක් කිරේට යවනවා, අනිත් එක්කෙනා නිදහස් කරනවා. දැන් ඒ මානසික මට්ටමේ තමයි අපි ඉන්නේ. හැම විටම සිද්ධියක් විභාග කරන්නේ ඔය පටු චින්තනයේ ඉඳගෙන. එක්කෙනෙක් හරි අනිත් එක්කෙනා වෙනවා. මෙතන අසාධාරණයක් වෙනවා දෙන්නට. බණින කෙනයි බැනුම් අහන කෙනයි දෙන්නම ලොකු කර්මයක් කරගන්න. සමහරට බැනුම් අහන කෙනාගේ කර්මය එතන ඉවර වෙන්න පුළුවන්. එයා තරහ ගත්තේ නැත්නම් එයා අතීතයේ මොකාට හරි බැනුපෙකේ කර්මයක් කියන්නේ ඒක ඉවරයි දැන්. ඒ බැනුම් අහන කෙනා ගැන සතුටක් එන්න වෙන්නේ. එහෙමනම් හැබැයි බණින කෙනා එයා අනාගතයේ දුක් විඳින ලොකු කර්මයක් කරගන්නවා. ඉතින් එතන මේ අසාධාරණයෙන් නම් ඒ දෙන්නම කරගන්නේ අසාධාරණයක් දෙන්නට. එතන දෙන්නා කිරීම කරුණාවක් වෙනවා. නැත්නම් එක්කෙනෙක් කෙරෙහි අනුකම්පාවකුයි අනිත් කෙනා කෙරෙහි කෝපයකුයි තමයි එන්නේ. එතන අපි පක්ෂග්‍රාහී. මගේ පක්ෂේ මගේ පැත්ත. ඊළඟට ඒ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නයක් වෙනවා. දැන් අනිත් කෙනාට වෙච්ච අසාධාරණේ දැන් මට වෙච්ච අසාධාරණේ. සමහරට එයා ඒක අමතක කළා. මම තාම ඔළුවේ තියාගෙන අර අයත් එක්ක ගහ ගන්නවා, වාද කරනවා, දැක්කහම රවනවා, කතා නොකර ඉන්නවා. ඒ නිසා මේ ඒ ප්‍රශ්නේ හරි වටිනවා. පළල්ව දකින්න. දෙන්නා කෙරෙහිම එක වගේ කරුණාවක් ඇති කරගන්න. පාර්ශවලයක කෙරෙහිම එක පැත්තක්වත් ගන්න එපා. උපේක්ෂාවෙන් ඉන්න. බලන්න කාටද ඇත්තටම උදව් ඕනේ. හරිනම් ඇත්තටම උදව් ඕනේ අසාධාරණේ කරන කෙනාට. අසාධාරණට ලක්ුණු කෙනාට නෙවෙයි. එයාට උදව් කරන්න හොඟක් අය ඉන්නවා. එයාට අනුකම්පා කරන්න. අරයට උදව් කරන්න කවුරුත් නැහැ. ඒ නිසා තමයි එයා සාමාන්‍ය ජීවිතයක් ගත කරන එයා දන්නේ ඒක අසාධාරණයි කියලා. උතර දෙන්නට දෙවිදිහක උදව් ඕනේ. බලන්න ඒක පුළුවන්ද අපිට කරන්න? ඒ දෙන්නටම උදව් කරන්න පුළුවන්. පුළුවන් මට්ටමින් පුළුවන් නම් කරන්න. බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට අපිට කරන්න දෙයක් නැහැ. ඇත්ත මේ උදව් ඕනේ. නමුත් අපිට බෑ උදව් කරන්න. දවසකන ඉන්න වෙනවා. හොඳයි කල්යාණ මිත්‍රවරුනි, අපි මේ අදිෂ්ඨානී හිත ඇති කරගෙන අපේ ජීවිතයේ යුතුකම් වගකීම් ඒ වැඩ කටයුතු ඉලක්ක ඒ සියල්ල හරහා යන ගමනේදී මේ අපි වෙනුවෙන් කරගත යුතු මේ භවනාව කල් නොදමා අනිත් වැඩ නිසා කල් දාන්න නැතිව ප්‍රමාද නොවි පුහුණු වෙනවා. අපටම උදව් කරගන්නවා කියන අදිෂ්ඨානය හදවතේ ගැඹුරුම තැනකින් ඇති කරගෙන අද දවසේ වැඩසටහන අවසන් කරමු. මේ ශාලාව තුළ අපි කවුරුත් දැන් අත්දකින මේ වචන නැති බැරෑරුම් කතන්දර නැති බරපතල සිටිවිලි නැති සාමකාමී නිහඬියාව. යම් තාක් වේලා අවදියෙන් සිටිනවාද ඉඳට යනතුරු ඒ තාක් පවත්වාගෙන යන්නට වීරිය කරමු. එය සනීප නින්දකට, විවේකී නින්දකට, සුවදායී නින්දකට හේතු වෙයි. කලබල වෙන හීන නැති, බාධා නැති සුවදායී නින්දා සුවසේ නිදාගෙන අලුයම විකසිත වෙන පත්මයක්සේ සුවසේ අවදි වෙන. තෙරුවන් සරණයි.